නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්පුරුෂකාරුණික පින්වත්නි සීල ගුණ වඩන හැම දවසකම දවසේ කිසියම් වෙලාවක් විනාඩි කිහිපයක් නමුත් මෛත්‍රී භාවනාවෙහි යෙදෙන්න ඕන. සිල්වතුන් ගුණවතුන් හැටියට කරන සිව්පස පරිහරණය කිසියම් ආකාරයක භයානක බවක් බරපතල බවක් තියෙනවා. සිල්වතුන් උදෙසා ගුණවතුන් උදෙසා දෙන දේ බාර ගන්නට ඕන. ඒ ගුණවල පිහිටා ඉඳගෙන අපේ හිත කෙලසන හැම කල්ලීම කායික වාචික ක්‍රියාවද අකුසල සහගත වෙන බව, දුසිල් වෙන බව අපි උදේ කාලේ දැනගත්තා. එනිසා මේ ශාසනය තුල ගුණ පුරණ හැම කෙනෙකුටම සිව්පස පරිහරණයේදී නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලයි ඒව පරිහරණය කරන්නේ. හරියට ඒ ප්‍රත්‍යවේක්ෂාව කරගන්න බැරි වුණා නම් ඒ පරිහරණය කරන ඇඳුමට, ඒ පරිහරණය කළ ආහාරය පිළිබඳව, ඒ පරිහරණය කළ ආසනය නිවාසයේ සෙනසුන පිළිබඳව, පාවිච්චි කළ බෙහෙත් ගිලන්පස ටික පිළිබඳව යම් ණයක් ඇති වෙන්න පුළුවන්. ලෝකෙට අනන සුඛාන වාජ සුඛ අපි ණය නැති වෙන්නට ඕන. ඒ වගේම තෙය සංවාසයෙන්, තෙය පරිභෝගයෙන්, ඊය පරිභෝගයෙන් මිදෙන්න ණයට කෑමක් නොවන්න ඕන, හොරට කෑමක් නොවෙන්න ඕන. ඒ ප්‍රත්‍යවේක්ෂාව අපිට කරගන්න තරම් නොවනක් මද වුණා නම් ඒකේ ඊළඟට තියෙන ඉඩ තමයි නිදහස් වෙන්න. අච්චරා සංඝාත මත්තම් පිචේ විඤ්ඤෝ, අසුරු සෙනඟ ගසන වෙලාවක්වත් මෛත්‍රී සිත පහල කරගන්න. එනිසා දවසේ අපි පරිහරණය කළ මේ ආවාස නිවාස ආහාර පාන ගිලන්පස සදහට යන උදෙසා පිදුදේ වෙන්න පුළුවන්. එනිසා අපි ඒ දන් දුන් හැම දෙනාටම, උපකාර කළ හැම දෙනාටම සිතක් සාන්තියක් යහපතක් වේවා කියන මොහොතක නමුත් මෙත් සිත බොහෝ උපකාරයි. එනිසා අපි ටික වෙලාවක් පළමුවෙන් මෛත්‍රී භාවනාවේ යෙදিলা. ඉන්න අතුරුවක් විස්තර කරගත්ත ඉගෙන ගත්ත ධර්මයේ තව ටිකක් කියන ගන්න බලමු. හොඳයි, දැන් භාවනා ඉරියව්ව ඇති කරගෙන නාසිකාග්‍රය උපනිමිත්ත අරමුණ සටහන බවට පත් කරගෙන මේ විදිහෙන් මෙහෙ කරන්න. මම වෛර නැත්තික් වින්වා, මම තරහ නැත්තික් වින්වා, මම දුක් පීඩා නැත්තික් වින්වා, දුක් පීඩාන තෙක් වෙනවා සුවපත් වෙනවා මම Thank you. හිතවත් සියල්ලු වෛර නැතු තරහ නැතු දුක් පීඩා නැතු සුගත වෙත්වා මාමින් මෙදහත් සියල්ලෝම වෛර නැතු අපි අද උදෑසන යමක් කතා කරමින් හිටියා. නතර කළ තැන මතකද? කොතනද නතර කළේ? හරියටම අන්දර කර දැන් නුවාදට නොගිය
සමච්චේද
කිව්වද? අපි කතා කරා තදංග තදංගව තාවකාලිකව කාම විතර්ක ව්‍යාපාද විතර්ක නිසා විතර්ක යටපත් කරලා අකුසලයේ දුරු කරලා කුසලයට එන හැටි. නමුත් එතන ස්ථාවර තැනක් නෙවෙයි, අනුතුරුදායක තැනක්. එනිසා තව උත්සාහවත් වෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා වික්ඛම්බන ප්‍රහාණයට යන්න. වික්ඛම්බන ප්‍රහාණය කියලා කියන්නේ රූපී අරූපී ධ්‍යාන බලයෙන් යටපත් කරලා දාන එක. ධ්‍යාන කියලා කියන්නේ දවල දානවා. කෙලෙස් දවල දානවා. එතකොට එතනදී ඒ ධ්‍යාන ටික රූපී ධ්‍යාන හතර අයිති වෙන්නේ පුඤ්ඤාවි සංඛාරයට, අරූපී ධ්‍යාන හතර අයිති වෙන්නේ ආනිජ සංඛාරයට. හැබැයි මේ ධ්‍යාන හතරක් තියෙනවා මේ පුඤ්ඤාවි සංඛාරයට අයිති නොවේ. සම්මා සමාධි කියලා තැනක් තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුව යම් කෙනෙකු ගමන් කළොත්, අනුගමනය කළොත් ඔහුටද ලැබෙන්නේ ඛතමං චාවසෝ සම්මා සමාධි කියන තැන. පැහැදිලි කරලා තියෙන්නේ ධ්‍යාන හතර තමයි. හැබැයි මේ ධ්‍යාන හතර ලබාගත් පිළිවෙල දෙකක්. පුඤ්ඤාවි සංඛාරයට වැටෙන ධ්‍යාන උපදවාගෙන තියෙන්නේ කුසල සංඥාවක හිත පිහිටවලා. ආනාපාන සති සංඥාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කසින නිමිත්තක් වෙන්න පුළුවන්. නිමිත්තක් සටහනක් අරගෙන ඒ මත පිහිටවලයි සිත කුසල් කරලා තියෙන්නේ. එනිසා ඒ සමාධියට කියනවා නිමිති සහිත සමාධි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, නිමිති සහිත සමාධිය වඩන්නේ නම් ඒ නිමිත්ත වශයෙන් රැගෙන ඇත්තේ එක්කෝ රූපය, පෘථිවි ධාතුව, පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව, එක්ක රූප, එක්ක වේදනා, එක්ක සංඥා, එක්ක සංඛාර, එක්ක විඥාන. මේ ස්කන්ධ පහෙන් එකක්මයි නිමිති වශයෙන් සතහන් හැටියට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධ පංචකයෙන් යම උපාදාන කරගෙන ඉන්න. මේ ස්කන්ධයන්ගෙන් යමක් උපාදාන කරගෙන ඇත්තේද ඒ උපාදානය නිසා භවයේ, භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය හටගන්නේ කියලා දේශනා කරනවා. දැන් අපි භාවනාවේදී අපි යම් නිමිත්ත කාලෝක සංඥාවක් කියන්නේ කුමක් හෝ මත තමයි හිත තබාගෙන ඉන්නේ ධ්‍යානයේදී. ඒ නිමිත්ත මත තමයි ධ්‍යානයේ සමාධියේ පිහිටලා තියෙන්නේ. නිමිත්ත අතහැරුණොත් සමාධිය අතහැරෙනවා. නිමිත්ත වශයෙන් අරගෙන ඇත්තේ මේ ස්කන්ධයන්ගෙන් යමක්. දුක්ඛ ස්කන්ධයන්ගෙන් යමක්. ඒ නිසා උපාදානයේ භවයේ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් එතනක් තියෙනවා. මහණෙනි අනිමිත්ත සමාධිය වඩව. උන්වහන්සේ ආධාරණය කොට දේශනා කරන මහණෙනි නිමිති සහිත සමාධියට වඩා අනිමිත්ත සමාධිය බහූපකාරවන්නේය. එනිසා ලෝකෝත්තර සමාධියයි මේ ලෞකික සමාධියයි අතර වෙනසක් තියෙනවා. ලෞකික සමාධිය නිමිත්තකට සාපේක්ෂකවයි පිහිටා සිටින්නේ. නිමිත්තක් මතයි පිහිටා සිටින්නේ. ලෝකෝත්තර සමාධිය අනිමිත්තයි, අපඤ්ඤිත, ශුන්‍යත. ඒක චේතෝ විමුක්තියක්මයි. කෙලෙස් යටපත් කිරීමක් නෙවෙයි, සම්පූර්ණයෙන් කෙලෙස් දිවා දමපු, දවා දමපු තැනක් වෙනවා ඒ ලෝකෝත්තර සමාධිය. දැන් එතකොට තදංග වශයෙන් යටපත් කරන්න අපියන් කුසල මනසිකාරයක්, භාවනා මනසිකාරයක් භාවිතා කළා. බුදුගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති, මේ ආදී කමඨහනක්, ආනාපාන සති ආදී කුමන හෝ කමඨහනක් වඩමින් සිත කුසලයේ පිහිටුවමින් භාවනාවේ යෙදෙන කල්හි අකුසලය, අකුසල විතර්ක දුරු වෙනා, කුසලය, කුසල විතර්කය මතුවේ. යම් විටක අපට පුළුවන්කම තියෙන මේ කමඨහනක්ම අපි හිතමු ආනාපාන සතිය, අට්ටි සංඥාව, එහෙම නැත්නම් කසින නිමිත්ත ඇසුරු කරගෙන මේ තාවකාලිකව යටපත් කිරීමට වඩා ස්ථාවර, ඊට වඩා ගැඹුරු යටපත් කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා වික්ඛම්බන වශයෙන්. ඒ නිමිත්තේ ඒ සතහනෙහි පිහිටා ලෝකේ අතහරින්න පුළුවන්. මේ කියන තැන ටිකක් තේරුම් ගන්න ඕන. අපට පුළුවන්කම තියෙනවා එක අරමුණක්, එක සලකුණක්, එක සටහනක් විතරක් හිතට අරගෙන නානාවිධ සංඥාවන්, නානාවිධ කල්පනාවන් අත්හැරලා දාන්න. ඒ එකම අරමුණේ හිත පිහිටියොත්, එකම අරමුණේ හිත රැඳුනොත් ඒ අරමුණ ඒ නිමිත්තේ සටහන කාම ව්‍යාපාද විහිංසා කියන සංඥා තුනට අයිති නැත්නම් ඒ සංඥාව කුසල සංඥාවක් නම් එතන කුසල විතරකයන්ගේ පමණ පහළ වීමක් වෙනවා. ඒ නිසා ඒ හිතේ එක්තැන් වීම, ඒ හිතේ සමාධිය, ධ්‍යානමය අවස්ථාවකට ලං වීමක්, පත් වීමක්, ඒ තුළ අකුසලයේ ගෙවා දැමුවා, දවා දැමුවා එකම නිමිත්තක්, එකම සටහනක් හිතට නගාගෙන. අපි උදාහරණයක් අරගෙන බලමු. දැන් අපි ආනාපාන සතිය වඩනවා බොහෝ දෙනෙක්. ආනාපාන සතියට අපි සිහිය සිත පිහිටෙව්වට ඒ ආස්වාද ප්‍රස්වාසයේම සිත රඳවන්න පුළුවන් කමක් නැහැ. වරින් වර වරින් වර ඒ නිමිත්තක් දකිනවා, ආනාපාන සති නිමිත්තක් දකිනවා. ඒක අතහැරලා වෙනත් වෙනත් නිමිති සටහන්ද පෙනෙනවා. යම් විටක දැඩි වීරියෙන් උත්සාහයෙන් මේ නිමිත්ත අත් නොහැර ආස්වාස ප්‍රස්වාසයේම සිත පිහිටුවා ගන්න පුළුවන් වුණොත් නානාවිධ අරමුණු වලට හිත නොයවා අන්න ඒ අරමුණෙහි එක්තැන් වෙච්ච අවස්ථාව නානාවිධ සංඥාවන්ගෙන් නානාවිධ සටහන් වලින් මිදිලා එකම සංඥාවකට සලකුණකට සිත සීමා කරගෙන තියෙනවා. එතකොට මේ පෙනෙන සංඥාව සලකුණ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක පිණිස පවතින සලකුණක් නෙවෙයි, සංඥාවක් නෙවෙයි. දැන් ආස්වාස වන බව දන්නවා, ප්‍රාස්වාස වන බව දන්නවා. ආස්වාසයෙන් ප්‍රාස්වාසයෙන්, ප්‍රාස්වාසයෙන් ආස්වාසයට මේ හැර වෙන කිසිදු අරමුණක් නැහැ. මෙන්න මේ අරමුණේ හිත ගැඹුරින් පිහිටුවා ගත්තාම ඒ තුළ අපට පුළුවන්කම තියෙනවා අර තාවකාලිකම නොවන ඊට වඩා වැඩි ගැඹුරට ගිය බලවත් යටපත් කිරීමක් කරන්න ලෝභ ද්වේෂ මෝහ, ලෝභ ද්වේෂයන්ගේ අකුසල විතරකයන්ගේ යටපත් කිරීමක් කරන්න පුළුවන්. දැන් ධ්‍යාන නිමිත්තේ, කුසල නිමිත්තේ, සති නිමිත්තේ හොඳට හිත පිහිටවල විසිරිලා යන්නේ නැහැ. දැන් සිත කය සැහැල්ලුයි. දැන් මෙතෙක් කා වෙලාවක් තිබුණේ නානාවිධ අරමුණු වලට යනවා, නැවත උදුරගෙන මේ අරමුණේ පිහිටනවා. හිතට විහිසක්, කයට විහිසක් තිබුණා. සිතටත්, නාම කයටත්, සිතුවිලි වලටත් විහිසක් තිබුණා. ඒ මේ අරමුණෙන් ගැලවි ගැලවි යන හිත නැවත නැවත මේ අරමුණට ගන්න විහිසක් තිබුණා. දැන් වන්න මේ අරමුණේ හිත පිහිටියාම මේ විහිස නැහැ. අන්නේ විහිස නැති වෙච්ච අවස්ථාවට කියනවා කාය සංඛාරයේ සංසිඳෙනවා කියලා. පස්සම්භයං කාය සංඛාරං, කාය සංඛාරය සැහැල්ලු වෙනවා. දැන් කාය පිළිබඳව අමාරුවෙන් විහිසෙන් සිත පවත්වන්න ඕනේ දැන්. කායඤ්ඤතරං ආනන්ද ඊතං වතා වදාමි යදිදං අස්වාස පස්වාස. දැන් කය හැටියට ආරමුණට තියෙන්නේ ආස්වාස පස්වාසයෙන් පමණයි. පස්සද්ද කායෝ මේ සැහැල්ලු වෙනකොට, කය සැහැල්ලු වෙනකොට සෝපත් වෙනවා. සිත කය සෝපත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වෙන සිත සමාධිමත් වෙනවා. ධ්‍යානයකට එනවා. ප්‍රථම ද්විතීයි ආදී ධ්‍යාන වලට එන්න පුළුවන්. ඒ ධ්‍යාන ඉහළට වැඩි දියුණු කරගන්නත් පුළුවන් කැමති කෙනෙකුට. මෙන්න මේ අවස්ථාවට කියනවා වික්ඛම්බන ප්‍රහාණ කියලා. වික්ඛම්බන ප්‍රහාණ. හැබැයි මෙතනක වරදක් එක දෝෂයක් තියෙනවා. දැන් මේ පිහිටි තැන මාරයට අයිති තැන. ස්කන්ධ පහම අයිති මාරයට. දැන් මේ නිමිත්තක් හැටියට හෝ අරගෙන තියෙන්නේ ආස්වාද ප්‍රසාසය කියලා හෝ එතනින් එහාට ගියොත් වෙනත් වෙනත් නිමිත්තකට හෝ යම් සටහනක් සලකුණක් අරගෙන ඇත්නම් සිත පිහිටුවන්න මේ ස්කන්ධ පහෙන් එකක් නා. බොහෝ වෙලාවට මේ තන් වල නිමිත්ත සටහන හැටියට තියෙන්නේ සංඥාවමයි. සංඥාව පෙනෙද්දි පෘථිවි සංඥාව මත පිහිටන්න පුළුවන්. පඨවි කසිනේ වඩන කෙනෙකුට පෙනෙන්නේ සිතේම උපන්දී වුණාට හැඟීම පෘථිවිය පිළිබඳව. රූපයෙන් ඉවත් වෙලා නැහැ, රූපයෙන් මිදෙලා නැහැ. නමුත් ධ්‍යානයකට යන්න පුළුවන්. දැන් අන්න නිමිත්තක් වශයෙන් ගත්තේද මේ ස්කන්ධයන්ගෙන් යමක් බැවින් ඒ උපාදානයි. උපාදානය නිසා භවයේ, භවය නිසා ජාතිය, ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේය දුක් දුන්න නිමාවක් නැහැ. නැවත නැවත හටගන්න. එහෙනම් මෙන්න මේ තැනත් ඒ ධ්‍යානයට ඇවිල්ලා චතුර්ථ ධ්‍යානයකම අරූපී ධ්‍යාන වලටත් යන්න පුළුවන්. ඒක තාවකාලික යටපත් කිරීම ඉක්මවාගිය යටපත් කිරීමක් තමයි ඒකට කියන්නේ වික්ඛම්බන ප්‍රහාණය කියලා. එතනදී ධ්‍යානයට එනකොට ලෝභ ද්වේෂ ඉතුරු නැහැ. ලෝභ ද්වේෂය තියෙනවනම් ධ්‍යානයකට සමාධියකට කාටවත් එන්න බෑ. ලෝභ ද්වේෂ කියන්නේ අකුසලය. අකුසලයක් නම් එතන කාමයක් තියෙනවා. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පහස අරමුණු කරන බව තියෙනවා. එහෙ කනනාසේ දිව කය ඇසුරු කරන බව තියෙනවා. එතෙක් කාටවත් ධ්‍යාන නැහැ. ධ්‍යාන ලැබුවා කියන්නේ එහෙ කනනාසේ දිව කය ඊට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ දස ආයතනයන් අතහැරෙන්නත් ඕන. සිතින් හෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පිළිබඳව අරමුණු වශයෙන් අරමුණු කිරීම පමණකවත් නොතිබෙන අවස්ථාවක් තමයි ධ්‍යාන කියලා කියන්නේ. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. ඒ ධ්‍යානමය අවස්ථාවත් වික්ඛම්බන අවස්ථාවත් අයිති වෙන්නේ පුඤ්ඤ අපුඤ්ඤ ආනන්ද පුඤ්ඤ සංඛාර ආනන්ද සංඛාර කියන මේ සංඛාර විශේෂයට. එනිසා මේ තදංග ප්‍රහාණයත් විඛම්බන ප්‍රහාණයත් දෙකම අයිති වෙනවා එක න්‍යායකින් බලනකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර කර්ම විශේෂයට අයිති සංස්කාර හැටියට. හැබැයි තව පැත්තකින් වඩන ධම්මාදිට්ඨිය දැක්ම අනුව මේ තදංග වික්ඛම්බන ප්‍රහාණය ලෝකෝත්තර මාර්ගයේ තුලදීද අත්විඳින්නට පුළුවන්. ලෝකෝත්තර මාර්ගයේම වඩන කෙනෙකුට උනත් ලෝභ දෝෂ සංසිඳෙනවා. තවදුරටත් මේ මාර්ගය අනුගමනය කරන තුරු නීවරණ වික්ඛම්බණය වෙලා සමාපatti නොය අවස්ථාවන් ලබන්න පුළුවන්. හැබැයි එතනදී වැඩ පිළිවෙල තුල මේ කියන තැනට එනකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන පුඤ්ඤාපි සංඛාරානිංජ සංඛාර එක්ම වාගිය අවිද්‍යාවගේම නිරෝධයේ අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙලත් එක්කයි ඒ වැඩපිළිවෙල සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් අපිට විස්තර කරගන්න තියෙන්නේ ඒ ටික කොහොමද කියලා. දැන් තේරුම් ගන්න මෙන්න මේ ටික අමතකනකොට අකුසල විතරක දුරු කිරීම සඳහා කුසල විතරකයන් අපි භාවිතා කරනවා. ඒ භාවිතා කරන කුසල විතරකයන් ඉතා ගැඹුරින් හැදෑරුවොත් භාවිතා කළොත් ඒ කුසල විතරකයන් තුළ අකුසලයටපත් කරලා ධ්‍යාන සමාපatti වලට එන්න පුළුවන් වේවි. එහෙත් ඒ පුඤ්ඤ ආනන්ද සංඛාර ගණයටයි යන්නේ. මෙන්න මේ කර්ම සංඛාරයන් ඉක්මවා ගිය වැඩපිළිවෙලකින් අපට අකුසලයේ දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ටිකක් අපි ඉගෙන ගන්න බලමු තේරුම් ගන්න පුළුවන්ද කියලා. දැන් අපි ගොඩක් කාය වාක් ක්‍රියාවේ අකුසල සහගත භාවය දුසිල් බව කියලා. කාය වාක් ක්‍රියාවේ යහපත් බව සුසිල් බව සිල්වත් බව කියලා කියනවා. දුසිල් බව හෝ සිල්වත් බව සිද්ධ වෙන්නේ සිත සිතන පිළිවෙල අනුව. සිතේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක පහළ වෙනවනම් ඒ අවදි වෙන කෙලෙස් නිසා කායික ක්‍රියා වාචික ක්‍රියාව අකුසල සහගත වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. සිතේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක පහළ නොවන්නේද? නෙක්ඛම්ම සංකල්ප අව්‍යාපාද අවිහිංසා සංකල්ප කුසල විතරක පහළ කරන්නේද? ඒ ප්‍රසන්න හිත මූලික වෙලා කරන ක්‍රියාකාරකම් ටික කුසල සංගත වෙනවා කියලා. ඊළඟට අපි කියුවා අකුසල විතරකයේ නිකම්ම හිතේ ඉබේම පහළ වෙන්නේ කියලා. ඒකට හේතුව නිමිත්තක් සටහනක් තියෙනවා කියලා අපි ඒව නම් කළා ධර්මයට අනුව කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා. මොනවද මේ සංඥා කියලා කියන්නේ? කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා කියලා කියන්නේ මොනවද? ඒ වගේම තියෙන නෙක්ඛම්ම සංඥා, ව්‍යාපාර සංඥා, අවිහිංසා සංඥා කියලා තියෙනවා. දැන් සංඥා කියන්නේ මොනවටද? ස්කන්ධ පහක් දෙනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. සංඥාස්කන්ධයෙන් හඳුන්වන්නේ මොනවද? සංඥාව කියන්නේ මොනවද? හඳුනන බව. හැඳින්වීම. නිදර්ශනයක් උපමාවක් වල පෙන්නුවොත් මොන වගේ කියලා කියන්නේ? මරීචි කූපමා සංඥා. මිරිඟුවක් වගේ. දැන් මිරිඟුව කියන්නේ වතුරද? හැබැයි වතුර වගේම පෙනී සිටිනවා. සංඥාව, එතකොට මිරිඟුව කියන්නේ වතුර නොවේ. නමුත් දකින කෙනෙකුට වතුර වගේමයි කියලා පෙනෙන විදිහෙම පෙනී සිටින බවක් තියෙනවා. වැලි මුවා කාන්තාරයේ ඈත දකිනවා මහ වතුර ගංගාවක් තියෙනවා. වතුර වගේම පේනවා. වතුර වගේම දැනීමක් ඇති කරනවා වතුර නොවන සටහනකි. දැන් ඔන්න අපිට සංඥාව කියන්නේ මොකක්ද කියලා අනුමාන දැක්මක් දැනුමක් ඇති කරගන්න පුළුවන්. මිරිඟුවයි වතුරයි එක තේරුම් ගත්තා. මිරිඟුව ඇති තැන තද අවුව නිසා පෙනෙන ස්වභාවය විතරයි. අල්ලන්නේ ස්පර්ශ කරන්න යමක් තියෙනවද ඒ තුන? නෑ. තියෙනවා වගේම පේනවා. ඉස්සරහට දිය බොන්න දුවගෙන යනවා. වතුර නොලබාම මිය යනවා. දැන් සංඥාව පස්සේ තමයි, මිරිඟුව පස්සේ තමයි මුවා දුවන්නේ වතුර හොයාගෙන. අපේ දිවීම මිරිඟුව පස්සේ. මිරිඟුව පස්සේ තමයි අපි දුවන්නේ. අපට තියෙනවා වගේම පේනවා. තියෙනවා වගේම පේනවා. හැබැයි පේන්නේ මිරිඟුව කියලා අපි දන්නේ නැහැ. තියෙනවා වගේම පේනවා. නමුත් තියෙනවා නම් නෙමෙයි. පෙනෙන ස්වභාවය විතරක්. දැන් අපි එහෙම සලකුණක් දෙකක් අපි හිතට අරගෙන බලමු. අපි හිතමු දැන් අපි පහුගිය දවස්වල ගත්ත නිදර්ශනයම අරගමු. අපි මල් වර්ග පහක් ගමු. එක රෝස මල, දෙක නෙළුම් මල, තුන පිච්ච මල, හතර අරලිය මල, පහ දස් මල. දැන් ඔන්න බලන්න අපි මේ නම් වලින් සඳහන් කරන, නම් වලින් කතා කරන දේ භෞතික ලෝකේ අපිට පේනවා තියෙනවා කියන විශ්වාස කරන භෞතික වස්තුන් වශයෙන් හමු වෙන කාරණා පහ. දැන් අපිට මේ ටික මේ විදිහෙන්ම මනසට පේන්නේ නැද්ද? දැන් අපි අංක 1 රෝසමල. දැන් අපිට හිතෙන් දකින්න බැරිද? හිතට පේනවද? නිරුම් මල ඒ විදිහටම පේනවා. පිච්ච මල අරලිය මල, දාස් මල. දැන් බලන්න අර සතර මහා ධාතුයෙන් හටගත් සුවඳහමන භෞතික වූ වස්තුවකට සමානවම මේ හිතට පේනවා දැන් මේ පේන දේ තියෙනවද
නැහැ
පේන දේ තියෙනවද නැහැ දැන් කවුරු හරි මේක අල්ලන්න හැදුවොත් අල්ලන්න පුළුවන්ද මේක තියෙනවා වගේම පේන ස්වභාවයක් විතරයි මිරිඟුවත් ඔය වගේනේ තියෙන්නේ මිරිඟුව මොවට හිතෙන්නේ වතුර කියලා දැන් අපට පේන්නේ රෝසමලද දාස්මල දරලිය මලද පිච්ච මලද නෙළුම් මලද පෙනෙන්නේ මොකද්ද මිරිඟුව ඒවට හිතෙන්නේ හිතෙන්නේ රෝස මලමයි නෙළුම් මලමයි පිච්ච මලමයි අරලිය මලමයි දාස් මලමයි දැන් අර මිරිඟුව දකිනකොට වතුර කියලා හිතපු මුවාගේ මේ සටහන පේනකොට රෝස මලක් නෙළුම් මලක් පිච්ච මලක් කියලා හිතාගත්ත කෙනාගේ වෙනස මොකද්ද දෙන්නම පෙනෙන ස්වභාවයකටයි රැවටිලා තියෙන්නේ මුවාට මිරිඟුවට රැවටිලා වතුර හොයාගෙන ගියාට වතුර නෙමෙයි වතුර හම්බෙන්නේ කවදාවත් මුවාගේ රැවටීම විතරයි දැන් අපට හිතට මේ පෙනුණු දේ මිරිඟුව මරීචි කූපමා සංඥා සංඥාව මිරිඟුව හැබැයි අපට මිරිඟුවක් කියන අදහස නැහැ තියෙනවම කියන අදහස තමයි දැන් අපිත් මොකද්ද හොයාගෙන යන්නේ මේ දැකපු දේ බලන්න දැකපු දේ ස්පර්ශ කරන්න දැකපු දේ සිප ගන්න දැකපු දේ කඩා ගන්න අපි දුවනවා දැන් අපිට හම්බ වෙයිද කවදාවත් මේ පෙනුන දේ පෙනුන දේ හම්බ වෙන්නේ නැහැ පෙනුන දේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ අපව දකින්න බලන්න හම්බ වෙන්නේ නැහැ නමුත් අපි මෙතන රැවටිලා ඇවිල්ලා යමක් අල්ල ගන්නවානේ දැන් මේ මෙහෙම පේන සලකුණ රෝසමලක් කියලා හිතලා මේ රෝසමල තියෙන යන අතන කියලා සිහි කරගෙන අපි නැගිටලා ඇවිදගෙන ගිහිල්ලා එහේ තියෙන රෝසමල අල්ල ගන්නවානේ අපි අල්ලලා සිප ගන්නවානේ කඩා ගන්නවානේ එතකොට පෙනිච්ච දේද හම්බ වෙලා තියෙන්නේ හම්බ වෙලා තින්නෙත් පෙනුන දේ නෙමෙයිනේ. පෙනුනේ ත්‍රෝස මලක් නෙමෙයි. අල්ලගත්තේ පෙනුන දේ නෙමෙයි. හැබැයි අපි ළඟ රැවටිීමක් තියෙනවා පෙනුන දේම අල්ලගත්ත. පෙනෙන දේ පෙනුන දේ අල්ලන්න පුළුවන්ද? මේ කවදාවත් අල්ලන්න බැහැ. දැන් පෙනුන දේ මිරිඟුව හැටියට දැක්කොත් මිරිඟුව හැටියට දැනගත්තොත් මල අරය තියෙන්නේ කියලා නැගිටින්න වෙයිද? ඇහැ අරින්න වෙයිද? ඇවිදගෙන යන්න වෙයිද? කඩල සිප ගන්න වෙයිද? එහෙනම් මිරිඟුවට රැවටුනේ නැත්තම් දුවන්න වෙන්නේ නැහැ. මිරිඟුවට රැවටෙන නිසා තමයි අපි සසරේම දුවන්නේ. මේ සසරේ දිවීම නතර වෙනවා මිරිඟුවට වන රැවටීම නතර වෙච්ච දවසට අපට හැමදාම පේන්නේ මිරිඟුවා. අපි හිතින් හිතා ගන්නවා හරි තියෙන්නේ හරි තියෙන්නේ හරි තියෙන දේ පේනවා කියලා. තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මෝඩකමක් අපි. දැන් අපි එතන මේ කතා කරන්න හැදුවේ මේ සලකුණ හඳුනා ගන්න. දැන් ඔන්න හිතන්න, දැන් මෙන්න මේ වගේ අපි අංක 1 2 3 4 5 කියලා ගත්ත රෝස මල, නිලුම් මල, පිච්ච මල, අරලිය මල, දාස් මල කියලා ගත්ත මේ සලකුණු මේ අපි හිතලා ගත්තේ වනේ. දැන් අපි හිත නිහඬ කළොත් මේ වගේ සලකුණු සටහන්නේ නිරායාසයෙන් හිතේ උපදින්නේ. එවන උගත් දෙනකොට තියෙන නොපුරුදු නුහුරු දසුන තමයි මේක. තමන්ගේ හිත දකින්න පුරුදු කරලා නැහැ. අභ්‍යන්තරයේ දකින්න පුරුදු කරලා නැහැ. සමහරුන්ට පේනවා, නමුත් පේන්නේ හිත තියෙන එකමයි කියන වැරදි වැටහීම නිසා මේ ඇතුළත දකින්නවා, සිත දකින්නවා කියන නුවණ නැහැ. පේන්නේ සිතමයි. රූපේම දකින්නවා කියන මුලාවක ඉන්නවා. දැන් අපි ටික වෙලාවක් නිහඬව මෙහෙම බලාගෙන හිටියොත් ඒකාන්තයෙන් අපට පේන්නේ මෙන්න මේ වගේ මිරිඟු සලකුණ. අපි පෙර අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් බාරගත් අරමුණු, එහෙට කනට, නාසයට, දිවට, කයට ගැටුණු අරමුණු වලට හා සමාන සලකුණු දැන් හිතේ උපදිනවා, පහළ වෙනවා. ඔන්න දැන් බලන්න හිත දිහා. මෙන්න මේ යම් යම් සලකුණු හිතේ උපදිනකොට සමහර සලකුණු හිතට ආපු ගමන්ම කාම විතරකේ කාම කල්පනාවන් එන්නේ. සිතේ ක්‍රියාව රාගිත වෙනවා, ලෝභ සංගත වෙනවා. බලන්න එබඳු සංඥා එබඳු සටහන් නැද්ද කියලා. පෙනෙන සංඥාව මේ සංඥාව අර යන්නේ හවල් දෙහි, හවල් කෙනාගේ පුද්ගලයේ පිළිබඳව හෝ යමක් දෙයක් පිළිබඳව හෝ අපේ මත ක්‍රියාව දි වෙනවා. අපි සිතින්ම ඒ අරමුණ බාරගෙන කරන කල්පනාව මොන විතරේට දවිද? කාම විතරේ. ඇයි අපිට හිත ගමන්ම තරහ එන්නේ? හිත ගමන් නුරුස්නා බවක් ඇති වෙන්නේ. කවුරු හරි ගැන මතක් වෙනවා. මතක් වුණා කියන තැන ඉස්සෙල්ලම පෙනිලා තියෙන්නේ මොකක්ද? සංඥාව. ඒ සංඥාව පේනකොටම නුරුස්නා බව, ව්‍යාපාදය, ව්‍යාපාද විතරකේ. දැන් ව්‍යාපාද විතරකේ පහළ වුණේ ව්‍යාපාද සංඥා. අපි අකමැතියි කියලා තෝරගත්ත කෙනෙකුගේ සලකුණක් පේනවා. එතකොට පේනුනේ මෙරිව අහවලාය, පුද්ගලයාය කියලා නමින් බාරගත්තා. දැන් කාම විතරකය, දැන් ව්‍යාපාද විතරකය. දැන් ඔය කෝපය, ව්‍යාපතරහව දැඩි වෙච්ච අය ඉන්නා ලෝකේ අපි ඇසුරු කරනවා. ඒ අය ගැන සිහි වෙනකොටත් අපේ දත් එකට හැපෙනවා. ඇඟ වේවුලන් තරමට තද කෝපයේ ඉක්මවා ගිය ඒක පරිගැනීමකට පරිවර්තනය වෙන අවස්ථාවක්. දැන් සමහරුන්ගේ ඡායාව සලකුණසින් මට අපි කියනවා සමහරලාට ඕක ගැන සිහි කරන්න, මතක් කරන්න අපේවා. මතක් වෙනකොටත් මට ඇඟේ මාළු නටනවා කියන මේ තමයි විහිංස. ඒ කියන්නේ මරන්නම ගහන්නම ඕන කියලා හිතෙනවා. දැන් හිතේ වෛරී සංඥා පරිගැනීමට හිතෙන පෙළඹවන සංඥා අපි හදාගෙන තියෙනවා. අන්න ඒ පේන නිරුවා. හැබැයි අපි පුද්ගලයක හැටියටම අරයමයි මෙයාමයි කියලා පුද්ගල සංකල්පයෙන්ම බාර වෙනයි මේ විතර්ක පහළ වෙන්නේ. එතකොට විතර්කය කාම ව්‍යාපාද විහිංසා කියලා විතර්කවලට බෙදෙන්නේ පෙනෙන සංඥාවෙහි ස්වභාවයයි. ඒක වෙනසට වග කියනවා කවුද? මේක සුභයි මේක අසුභයි කියලා, මේක මිහිරි මේක අමිහිරි, මේක හොඳයි මේක නරකයි කියලා බෙදාගත්තේ කවුද?
තමයි.
පෙර මේ අරමුණ ඇසුරු කරද්දී ඒත් මේ මිරිගුවම ඇසුරු කළේ. අපි සලකුණු කරගත්ත මේක සුභ සංඥාවක්, මේක අසුභ සංඥාවක්, මේක ව්‍යාපාද සංඥාවක්, මේක විහිංසා සංඥාවක්. අපි සිතින්ම සලකුණු කරගෙන තියෙනවා. දැන් මෙන්න මේ සලකුණු සිතේ උපදිනකොටම පාලනයක් නෑ, නිරායාසයෙන්ම විතර්කේ කාම වෙනවා, ව්‍යාපාද වෙනවා, විහිංසා වෙනවා. දැන් අකුසල විතර්ක කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. අකුසල විතර්ක හිතේ උපදිනවා නම් ඒ තා කායවා අකුසලයේ දුරු කරව නැහැ. එහෙනම් අකුසලයේ සැබවින්ම දුරු කරන්න පුළුවන් වෙන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ මනෝමය අකුසලයේ දුරු කළ දවසට මේ අකුසලයේ දුරු කරන්න පුළුවන්ද? මේ සංඥා තියාගෙන හිතේ කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා යම් යම් රූප සටහන් පෙනෙනකොට ඊට අනුරූපීව නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පහළ වෙන්නේ. සංඥා ඉතුරුව තිබියදී විතර්කයන්ගේ සිදීමක් කරන්න පුළුවන්ද? එහෙනම් දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? සංඥාව නිරෝධ කරන්න ඕන. කාම සංඥා, ව්‍යාපාද සංඥා, ආසා සංඥා නිරෝධ. මොකද්ද ඒකට කරන්න ඕන? කොහොමද ඒක කරන්නේ? දැන් අපි භාවනා කළා. භාවනා ආරමුණ ඒ සලකුණ යටපත් වෙලා පේන්නේ මොනවද? එක කාම, ව්‍යාපාද, විහිංසා සංඥාවක්. දැන් අපිට භාවනා කරන්න බෑ, හිත එක වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා හිතේ නැවෙන. එකම වෙනකොටම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, කාම ඡන්ද, ව්‍යාපාද නීවරණ හිත කෙලසෙන ධර්ම උපදිනවා. දැන් එහෙනම් මෙන්න මේවා දුරු කරන්නේ නැතුව කාම සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා දුරු නොකොට කවුරු හරි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දුරු කළා කියනවා නම් ඒක බොරුවක්. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක දුරු කරන්නේ නැතුව කාය කර්ම වා කර්මයේ සුචරිතවත් කළා, අභිසිල්වත් කියලා කවුරු හරි කියනවා නම් ඒක මහා බොරුවක්. එතකොට ඒ සීලය තියෙන්නේ අරමුණක් ලැබෙනකන්. අරමුණක් ආපු වෙලට ඒ සීල ඉවරයි. කොක් සීලය අරමුණක් එනකන් විතරයි. එහෙනම් සැබෑ ලෙසම කය වචන දෙකේ සංවරයේ සීලය ශික්ෂණය ගොඩනගෙන නම් විතර්ක දුරු කරලා තියෙනවා. විතර්ක දුරු කරන්න බැහැ සංඥාව නිරුද්ධ කරන්න. එහෙනම් දැන් ඔන්න අපිට ඕන අකුසල සංඥාවන් දුරු කරන්න ක්‍රමයක්. අකුසල සංඥාවන් දුරු කරන්න ක්‍රමයක් ඕන. ඒ අකුසල සංඥාවන් දුරු කරන්න ක්‍රමයේ හොයන්න ඉස්සෙල්ලා මේ අකුසල සංඥාවන් පහළ වීම නිසා ඇති වෙන ආදීනවය භයානකකම හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. නැත්තම් ලෝකේ කාටවත් මේකෙන් මිදෙන්න බෑ. මොකද ලෝකේ කැමති මේවට. අපි කැමති කාම සංඥාවන්ට. අපි කැමති සංඥාවන් හිතේ උපදිනවනම් ඒකට අපි ප්‍රිය කරනවා. එතනින් ගැලවෙන්න නම් ඒකේ තියෙන බරපතලකම් හානිය ආදීනවය දැනගෙන ඉන්න ඕනේ. ඒක දැනගන්න නැතුව මේක මිදෙන ක්‍රමය අහගත්තට මිදෙන්න බැහැ. එහෙනම් දැන් අපි ඉගෙන ගන්න ඕන මේ සංඥාවට මේ සංඥාව හිතේ පහළ වෙනකොට අපි ඇති කරගෙන කල්පනා විතරකයන් අනුව කොමක්ද වෙන්නේ කියන එක. දැන් අපට මේ සංඥා පහළ වෙනකොට සමහර සංඥා තියෙනවා අකුසල විතරක පහළ වෙනවා. සමහර සංඥා තියෙනවා කුසල විතරක පහළ කරනවා. දැන් අපි හිතමු ජයසිරි මහ බෝධිය මේ නිමිත්ත මේ සටහන පේනවා. වන් වෙල්සේයි මේ සටහන තියෙනවා වගේම පේනවා. දලදා මෙදුර දලදා කරළුව ඒ විදිහින්ම පේනවා. දැන් මේතර පහළ වෙන්නේ කුසල විතරකය. එතකොට දැන් මෙන්න මේ සංඥාවන් එක්ක තමයි අකුසල විතරකත් කුසල විතරකත් සියල්ල පහළ වෙන්නේ. තර අපි ඉස්සෙල්ලා කිව්වේ සංඥාව නිමිත්තක් අරමුණු කරගෙන කියලා කුසල සංඥාවන් පවතින්නේ. කුසල සංඥා පවතින්නේ නිමිත්තක් සටහනක් අරමුණු කරගෙන කියලා කිව්වෙ මෙන්න මෙතන. එතකොට මෙන්න මේ සංඥා තියෙනවා. සමහර සංඥාවන් අපිට කාම ව්‍යාපාද විහිංසා ව්‍යාපාද විතර්ක පහළ වීමට හේතු සංඥාක් තියෙනවා. සමහර සංඥා තියෙනවා නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංඥා පහළ කරන සංඥාද තියෙනවා. එතකොට දැන් අකුසල විතර්කයන්ට සාපේක්ෂව කුසල විතර්ක යහපත්. හොඳයි හොඳයි. අකුසල විතර්කය අපායට මඟ වෙනවා. කුසල විතර්කය සුගතියට මඟ වෙනවා. හැබැයි දැන් මේ දෙකේම නිවනට මඟ තියෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන්කම තියෙනවා පුණ්‍ය පාප පහිනස්ස පින්පව් දෙකම නැති කරනවා කියපු තැනට එන්න. මේ ධර්ම න්‍යාය තුලම දැන් මොනවා පෙනුණා? රුවන්වැලි සෑය කියලා පෙනුණත්, ශ්‍රී මහා බෝධිය දලදා වූ කියලා පෙනුණත්, කාම වූ සුභ වූ අරමුණක් හැටියට යමෙක් දෙයක් කෙනෙක් හැටියට පෙනුණත්, වෛරක්කාරයෙක් හැංගී ඇති කරන තරමට යමක් පෙනුණත්, මොන විදිහේ සලකුණක් පෙනුණත්, පෙනෙන දේ හටගන්නේ කොහෙද? හිතේ. හිතේ හටගත්තද? හිතේ හටගන්නේ මොනවද? හිතේ හටගන්න දේවල් මොනවද කියන්නේ? සිතුවිලි. සිතේ හටගත්ත දේවල් වලට කියනවා සිතුවිලි. චෛතසික කියලා. දැන් එහෙනම් පේන්නේ මොනවද? සිතුවිලි. සිතුවිලි පේන්නේ. රූප නෙමෙයිනේ පේන්නේ. දැන් මොන විදිහේ සංඥා ලැබුණත් ඒක හිතේම උපන් සිතුවිල්ලක්. චෛතසිකය. දැන් අපට පැහැදිලි දැන් මේ මොන විදිහෙන් උපන්නා මොන සටහනක් ආවා ඒ හැම සටහනක්ම හිතේම හටගන්න හිතේම උපදින ධර්මතාවයක්. හැබැයි දැන් අපි මේ මොන සංඥාව මොන සටහන ආවත් සිතුවිලි හැටියට නෙවෙයි දකින්නේ බාරගන්නේ. පංචමෝකාර කාම ලෝකයේ ඇසුරු කරන අපි මේ සටහන මේ සලකුණ පිළිහෙලකොටම ඔන්න අපි ළඟ උපදිනවා සත්ව පුද්ගල ආත්ම යමක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් කියන ආත්ම සංකල්පය. දැන් අපිට හසු වෙලා තියෙන්නේ නාමයේ නෙමෙයි රූපේ. මේ පේන්නේ හවල් දේ හවල් දේ හවල් කෙනා හවල් පුද්ගලයා හවල් තැනයි කියන විතර්කයේ තමයි ඉස්සෙල්ලම උපදින්නේ. එතකොට පෙනෙන දේ අපි රූපයක් හැටියට කාම ලෝකයට භෞතික ලෝකයට අයිති වූවක් හැටියට තමයි බාරගන්නේ. මිරිඟු ඇති තැන වතුර කියලා හිතුවා වගේ. මුවා මිරිඟු ඇති තැන වතුරයි තියෙන්නේ කියලා හිතුවා වගේ අපිට මේ වැරද්ද මේ විදිහටම වෙනවා නේද? හොඳ දැන් අපි මෙන්න මේ වැරද්ද හඳුනාගත්තොත් තේරෙනවා දැන් අපට පැහැදිලි මෙතන පේන්නේ මේක නමුත් ඉබේම අපිට හිතලා ගන්න වෙලාවක් නැහැ ඉබේම සිදු වෙනවා මේ හවල් දෙයමයි කියන භෞතිකයේ පිළිබඳව අදහසක්මයි අපේ කල්පනාවට එන්නේ යම් සංජානනාති සංවිතක්කේ. එතකොට අපි මෙතන හඳුනගන්නේම හවල්දේ කියන අදහසින්. හොඳ හැඳිනීම සංඥාව කියන්නේ ඕක. තියෙන්නේ මේක මේ දේ කියලා තමයි හැඳිනීමට එන්නේ. තියෙන්නේ මිරිඟුව වතුරයි කියලා තමයි හඳුනගන්නේ. දැන් පේන්නේ මිරිඟුව රෝස මලක් කියලා තමයි හඳුනගන්නේ. පේන්නේ මිරිඟුව නෙළුම් මලක් කියලා තමයි හඳුනගන්න. දැන් ඊළඟට හඳුනගත්ත දේ තියෙන කල්පනාව යම් විතක්කේති තං විජානාති. යම් සංජානනාති තං විතක්කේති. දැන් හඳුනගත්තේ රෝස මලක් පිළිබඳව. නෙළුම් මලක් පිළිබඳව හැඳිනීම. දැන් මොකද ඊළඟට තියෙන්නේ? නෙළුම් මල ගැන හිතන්නේ. දැන් විතර්කයේ රූපයක් පිළිබඳව රෝසමල අතන තමයි පිපිලා තියෙන්නේ. අහවල් ගෙදර තමයි තියෙන්නේ. අහවල් තැන තමයි තියෙන්නේ. යන්න උන බලන්න. දැන් කය අවදි කරගෙන ඇවිද්දවාගෙන ළඟට ගිහිල්ලා අල්ලන මදි සිපගෙන මේක මට අයිති කරගන්න ඕන. හොරෙන් හරි ගන්න ඕන, හොඳින් හරි ගන්න ඕන, අරකින් හරි ගන්න ඕන, මරලා හරි ගන්න ඕන. අන්න අකුසලයට යන තැන විතර්කයට නිසා කාම විතර්කය ඇති වුණා. ඊළඟට කායික වාචික ක්‍රියාව හකුසල සහගත වෙනවා මේ වැඩ පිළිවෙලට. දැන් එහෙනම් අපට පේනවා මේ පෙනෙන දේ රූපේ නොවේ සිතේම හටගත්ත දෙයක්. සිතත් එක්කම ඉපදিলা සිතත් එක්කම නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා දැන් පේනවා. දැනෙනවා. එන්න දේ සිතේමයි කියලා දැනෙනවා සටහන. දැන් ඒක සැකයක් නෑ. හැබැයි අපිට හදාගන්න බැරි වරදක් තියෙන මොකද්ද? මිරිඟු ඇති තැන වතුරමයි කියලා තමයි හැඳිනීම වෙන්නේ. මේ පේන්නේ රෝස මලමයි කියන අදහසමයි දැනෙන්නේ. එතකොට දැන් ඔන්න හැඳිනීම කියන එක හඳුනගන්න මිරිඟුවක් ඇති තැනක වතුරයි කියලා දැනීම වගේ. දැන් සටහනක් සලකුණක් ඇති තැනක රෝස මලක් කියන අදහස උටන. එතකොට දැන් අපි කියවනේ සංඥාවට අනුරූපවයි විතර්කය කියලා. දැන් අපි විතර්ක කරන්න පුළුවන් වෙන්නේ යමක් දෙයක් හැටියට අතට ගත්තොත්. තියෙන්නේ මිරිඟුවයි කියලා ගත්තොත් හැඳිනීම හරි නිවැරදි. මිරිඟුවේ අපව හොයන්න දෙයක් නෑ. අතහැරෙන විතර්ක කරන්න දෙයක් නෑ. හැබැයි මිරිඟුව වතුරයි කියලා ගත්තොත් පිපාසයේ දැනෙන අනිපාසයේ නිවා ගන්න යන්න උන වතුර ටිකක් වුණා. ඉස්සරහට තල්ලු කරන බව ඉබේ. එහෙනම් දැන් අපි සංඛාර නිරෝධා විතර්කය නිරුද්ධ වෙන්නේ මෙන්න මේ හඳුනනවා කියන තැන නිවැරදි කරගත්තොත්. හඳුනනවා දැන් අපි හිතන්න දැන් මේ මොහොතේ මේ පේන දේ හිතේම හටගෙන හිතේම නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් හිතේ දැක්කොත් ධම්මයි සොය. දැන් තින්දි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම. ඉපදෙලා ඉපදෙලා උපදින උපදින දේ නිරුද්ධ වෙන බවක් නැහැ. අපි සජීවී කරන්නේ නැහැ. අට ගන්න දේ අට ගන්න තැනම මැරෙනවා. උපාදවය ධම්ම. දැන් අපි මැරෙන්න දෙන්නේ නැහැ අපි මේ හවල් දේ කියලා බාර ගන්න බව තියෙනවා. බාරගත්තට පස්සේ ඒක කාමයට අනුව කල්පනා කරන්නත් පුළුවන්, ව්‍යාපාදයට අනුව කල්පනා වෙන්නත් පුළුවන්, විහිංසාවට බර වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට කුසල විතරකයන්ට නිමිත්තක් වෙන්නත් පුළුවන්. එතකොට කුසලය වේවා අකුසලය, කුසල විතරක හරි අකුසල විතරක හරි මේ සියලු විතරකය පහළ වෙන්නේ කුමකට සාපේක්ෂව? සංඥාව. සංඥාව හැටියට හඳුනාගත්තොත් කුසල හෝ අකුසල විතරකයට ඉඳ නැහැ. සංඥාව වෙනස් දෙයක් කියන හැඟීම බාරගත්තොත් නිර්භවයෙන්ම ප්‍රයෝජන කියලා ගත්තොත් තමයි එබඳු හැඳිනීමක් වුණත් තම හැඳිනීම මිත්‍යා වුණත් හැඳිනීම වැරදි වුණොත් කල්පනාව විතර්කය වැරදි වෙනවා. එතකොට දැන් අපි රුවන්වැලි සෑය කියලා ගත්තත් වැරද්දක් තියෙනවා. හිතේ උපන් ධර්මයකට මිරිඟුවට අපි වතුරයි කියලා ගත්තා වගේම කරලා තියෙනවා. බේන සලකුණට රුවන්වැලි සෑයයි සිරිමහා බෝධියයි කියලා ගත්තත් දලදාවයි කියලා ගත්තත් වැරද්ද වෙනවා. අවිද්‍යාව එතන මෝඩකම එතන යෙදিলা. ඊළඟට මේක කෙනෙක් පුද්ගලයේ යමක් දෙයක් හැටියට බාර ගත්තත් ඔන්න විතර්කයට නිමිත්තක් හම්බ වෙලා. එහෙනම් දැන් අපට පැහැදිලි කුසල විතර්කයටත් අකුසල විතර්කයටත් නිමිත්ත සටහන මෙතනයි යෙදෙන්නේ කියලා. එහෙනම් දැන් අපිට තේරුම් ගන්න මේක වළක්වන්න පුළුවන්ද? මේ වරද පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඇයි පැටලෙන්නේ නැතුව ඉන්න බැරි? මේ මිරිඟුවට ඇයි රැවටෙන්නේ? අපි දැන දැන දැන් දන්නවා මිරිඟුව කියලා. ඇයි ති මිරිඟුවට රැවටෙන්නේ? රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මොකද නොරැවටී ඉන්න බැරි? මොකද හේතුව? හේතුව තමයි ආශ්‍රය. මේ පේන්නේ මේකමයි කියලා අපි සංසාරේ බොහෝ කාලයක් පුරුදු කරලා තියෙන්නේ මෙතනට රැවටිච්ච බව තියෙනවා. මෙතන තමයි අපි ජී සංසාරේ හැමදාම ඇසුරු කර තැන. ඒ නිසා අපි දැනුත් මෙතන පේනකොට මේ හවල්දේ කියන භෞතික ලෝකයේ පිළිබඳව තමයි අපේ අරමුණට නගලා තියෙන්නේ. හැබැයි දැන් අපිට කවදාවත්ම මෙතන භෞතික වූවක් නම් හම්බ වෙලක් නැහැ, හම්බ වෙන්නේත් නැහැ. පෙනෙන්නෙම හිතේම උපදින ධර්මත. හැබැයි කරලා තියෙන්නෙම මේ හිතේ පන් ධර්මතාවය ඉදිරියේ භෞතිකයක් කියන වැරදි ආකල්පයකට, වැරදි දැනගැනීමකට අපි ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ මිත්‍යාව මේ මෝඩ දැනගැනීම නිවැරදි වුණා. ඒ මෝඩ දැනගැනීම නිවැරදි වුණා. වැරදි විතර්ක නෑ, වැරදි විතර්ක නැත්නම් වැරදි කල්පනාවද නෑ. එහෙනම් කුසල අකුසල දෙකම නැති කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතනනේ. පෙනෙනදී ඇත්ත දැක්කොත් අපිට කුසලයට කල්පනා කරන්න දෙයක්වත් නැහැ, අකුසලයට කල්පනා කරන්න දෙයක්වත් නැහැ. එතන මෙනෙහි කරනවා නම් මොනවද මෙනෙහි කරන්නේ? ඉතුරු වෙන්නේ මෙන්න මේ හේතු නිසා හටගත්ත ධර්මයෝ. ඒ හට ගැනීමට හේතු වෙච්ච ධර්මයන්ගේම නිරෝධේ නිරුද්ධ වුණා කියලා කියන තමයි වෙන්නේ. ඉපදිලා මැරිලා ගියා කියන තමයි නිබ්බාද වාය ධර්මනේ. උපජිත්වා නිරුද්ධාන්තේ. ඉපදිලා නිරුද්ධ වුණා කියලා කියන්නේ විතරයි යම් ධර්මතාවයක් හටගත්තා. හටගත්ත ධර්මියෝ භෞතිකයට අයිති කොහෙටවත් අයිති එකක් නෙමෙයි. මෙතනම හටගත්ත හේතු ගැටීම නිසා මෙතනම නැති වුණා. එතකොට අපිට හම්බ වෙන්නේ හැම මොහොතකම මොකද්ද? උපදින මැරෙන ධර්මතාවය විතරයි. එතකොට අපිට කාම ලෝකය හම්බ වෙන්නේ නැහැ. එතකොට සුභ වශයෙන් හෝ අසුභ වශයෙන්, කුසල වශයෙන් හෝ අකුසල වශයෙන් හෝ වෙන වෙනම අරගෙන මෙනෙහි කරන්න යමක් අපිට ලැබිලා නැහැ, ලැබෙන්නේත් නැහැ. අන්න පුඤ්ඤ පාප පහිනස් මෙම් පව්වල නිමාව, කුසල කුසලේ නිමාව අන්‍යතන වෙනවා. දැන් අපට පැහැදිලි යතන මේ කියන තැන හරියට තේරුම් ගත්තා නම් ඊළඟට තියෙන ගැටලුව තමයි මෙතනින් නිදහස් වෙන්නේ කොහොමද? දැන් දන්නවා, දැන් දන්නවා, තේරෙනවා නිදහස් වෙන්න පුළුවන් මෙතනමයි. මේ මෝඩකමෙන් දුර වෙන්නේ කොහොමද? මේ මෝඩකමෙන් නිදහස් වෙන්නේ කොහොමද? දැන් අපිට මගක් ඕන මේ සඳහා. දැන් අපිට එක කොටසක් සම්පූර්ණයි. මේ සංසාර දුක ගෙවා ගන්න, නිවා ගන්න, දුකින් මිදෙන්න මෙන්න මෙතනිනුයි නිදහස් වෙන්න කියන, නිදහස් වෙන තැන. කවදා හරි නිදහස් වෙනවා නම් වෙන්න තියෙන්නේ මෙහි ඇත්ත තේරුම් ගැනීමමයි කියන වැටහීම තියෙනවා. ඊළඟට දැන් මෙතන වරදිනකොට යන්නේ ස්කන්ධ ආයතන වලටයි කියන නුවණක් තියෙනවා. මොකද දැන් අපි මෙතනින් පේන මේ මිරිඟුවට රැවටිලා, මිරිඟුවට රැවටිලා අපි අල්ලගන්න යන්නේ ලෝකෙනේ. එතකොට අපි මොනවද උපදවන්නේ? ඇහැ, කන, නාසය, දිව, කය, මේ ආයතන තමයි උපදවන්නේ. මේ ආයතනයන්ගේ ඉපදීම දුකද සැපද? යෝච භික්ඛවේ චක්ඛුම් උප්පාදෝ දුක්ඛස්සේ චෝපාද. දුකේ ඉපදීම. එතකොට දැන් ඉපදීම අපි ඉපදීම නැති කරන්නේ නැද්ද? දැන් නැවත නැවත ඉපදීම සිද්ධ වෙන්නේ මේ සංඥාවේ මේ සතහනේ මේ නිරුගුවේ ප්‍රවටුන මුලාවට පත්තුන මුලා උනොත් රැවටෙනවා. එළඹෙන්නේ රැවටුන ප්‍රවටේ මේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? නොහටගත් දේ නැවත හටගන්න. හටගන්නේ මොකද්ද? එතකොට ස්කන්ධ ආයතන දුකයි හටගන්නේ. දැන් අපිට ඕන දුකේ හට ගැනීම නතර කරන්න නම් මෙතන නොරැවටි ඉන්න වෙනවා. හිතන නොරැවටි සිටින හැටි ටිකක් විවේකයක් අරගෙන ඒ ගැන කතා කරමු.